අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් අපි ආවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් සිංහල භාෂාවේ ව්‍යාකරණ පාඩමක් වන ක්‍රියාපද හා ක්‍රියාපද ප්‍රභේද පාඩමත් එක්ක ශිෂ්‍යයා අකුරු ලියයි පොහෝ දින පුන්සඳ බබලයි ඔහුගේ දිසුමට මගේ සිත පැහැදිනි යම් කිරීමක් වීමක් විඳීමක් ප්‍රකාශ කරන පද ක්‍රියාපද වශයෙන් හැඳින්විය හැකි මෙහි ලියයි යනුවෙන් කීමේදී යම්කිසි කිරීමක් හඟවයි බබලයි කී විට යම්කිසි වීමක් හඟවයි පැහැදිනි කී විට යම්කිසි විඳීමක් හඟවයි එනිසා ඒවා ක්‍රියාපද වශයෙන් හඳුන්වන්නට පුළුවන් සිදස්සඟරා කතුවරයා ක්‍රියාපද විග්‍රහ කරන්නේ මෙහෙම නොදැව් නුගුණ දැව් නිසා සකරුණෙන් දාමුවව සිදුකිරිය නම් නොදැව් නුගුණ දැව් නිසා සකරුණෙන් දාමුවව සිදුකිරිය නම් ද්‍රව්‍යයක් හෝ ගුණයක් හෝ නොවන එහෙත් ද්‍රව්‍යයක් ඇසුරු කරගෙන කාරකසයේ උපකාරයෙන් ධාතුවක් මුල් කරගෙන සැදුණු පද විශේෂය ක්‍රියාපද නම් වේ. එහි අර්ථය එහිමයි. එසේනම් ක්‍රියාපදයක් සෑදෙන්නේ ක්‍රියා ප්‍රകൃතියකට ක්‍රියා මූලයකට ක්‍රියාප්‍රත්‍යයක් එක්වීමෙන්. ක්‍රියා මූල සොයාගනු ලබන්නේ ක්‍රියාපදයක් මිශ්‍ර ක්‍රියාවකට හෝ ප්‍රයෝජ්‍ය ක්‍රියාවකට හරවා එහි ප්‍රත්‍යවෙන් කිරීමෙන්. උදාහරණයක් ගෙන බලමු. නටයි යන ක්‍රියාපදය නටමින් නටවයි යනුවෙන් මිශ්‍ර ක්‍රියාවට හා ප්‍රයෝජ්‍ය ක්‍රියාවට හැරවිය හැකි. නටමින් යන මිශ්‍ර ක්‍රියාපදයේ මින් යන ප්‍රත්‍ය කොටස ඉවත් කිරීමෙන් නටවයි යන ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයේ ව සහ යි යන පද ඉවත් කිරීමෙන් ඉතිරිවන්නේ නට යන ක්‍රියා මූලයයි. එසේත් නැත්තම් ධාතු ප්‍රകൃතියයි. උදාහරණ ලෙස ගතහොත් නටදන ඊ නටයි. නට එකතු කිරීම තී නටති. නට එකතු කිරීම හි නටහි. නට එකතු කිරීම හූ නටහු. නට එකතු කිරීම ඉලි නැටිලි. නට එකතු කිරීම නැටුම්. ක්‍රියාමූල නැතහොත් ධාතු ප්‍රകൃති ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. එක තමයි සකර්මක ධාතු. දෙක තමයි අකර්මක ධාතු. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාපදය අනිවාර්යෙන් කර්මයක් අපේක්ෂා කරන්නම්. එහි ධාතු ප්‍රകൃතිය සකර්මක වෙනවා. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාපදයේ කර්මය අපේක්ෂා නොකරනව නම් එහි ධාතු ප්‍රകൃතිය අකර්මක වෙනවා. සකර්මක ධාතු ප්‍රകൃති සහිත වාක්‍ය ළමයා බලයි. සිසුහු නරඹති. මෙම වැකිවල ළමයා බලන්නේ කුමක්ද? සිසුන් නරඹන්නේ කුමක්ද? යන්න පැහැදිලි නැහැ. එම නිසා එය කර්මයක් අපේක්ෂා කරන බවක් හැඟවෙන. ළමයා පොත බලයි. සිසුහු නාට්‍ය නරඹති. යනුවෙන් සකස් කළ විට සම්පූර්ණ අනුතක් පළ වෙනවා. කිසියම් වාක්‍යයක යෙදෙන ආඛ්‍යාතය කර්මයක් නොමැතිව සම්පූර්ණ අදහසක් පළ කරයි නම් එවැනි අවසාන ක්‍රියාපදවල ධාතු ප්‍රകൃති අකර්මක ධාතු ප්‍රകൃති ලෙස හැඳින්වෙනවා. ළමයා හඬයි. දරුවා නිදයි. සඳ බබලයි. හිස රිදෙයි. මේ වැකිවල හඬයි, නිදයි, බබලයි, රිදෙයි යන ආඛ්‍යාත පද කර්මයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා ඒවායේ සම්පූර්ණ අදහසක් ප්‍රකාශ වෙනවා කර්මයක් නොමැතිව. ක්‍රියාපදවල මූලික ලක්ෂණ කාල භේදය, වචන භේදය, පුරුෂ භේදය, කාරක භේදය. මෙයින් කාල භේදය ක්‍රියාපදවල කාල භේදය අතීත අනතීත වශයෙන් කොටස් දෙකක්. එහෙත් සිදස්සංගරාවට අනුව තෙකල් කිරිය යනුවෙන් කාල තුනක් දක්වනවා. ඒ අනුව ක්‍රියාව අවසන් වූයේ අතීත කාල, ක්‍රියාව අවසන් නොවූයේ වර්තමාන කාල, ක්‍රියාව නොඇරඹුණේ අනාගත කාලය. ඒ අනුව උත්තම පුරුෂයේ මම යන උක්ත පදය සමග එහි අතීත කාලය ක්‍රියාපදය යෙදෙන්නේ පිදීමි, පිදුවෙමි. එහිම වර්තමාන කාල ක්‍රියාපදය පුදමි. එහිම අනාගත කාල ක්‍රියාපදය පුදන්නෙමි. එහිම ඒ කියන්නේ උත්තම පුරුෂයේම අපි කියන උක්ත පදය සමග අතීත කාලය පිදීමු, පිදුවෙමු, වර්තමාන කාලය පුදමු, අනාගත කාලය පුදන්නෙමු. එහිම මධ්‍යම පුරුෂය තෝ පිදීහි, පිදුවෙහි. එය අතීත කාලය. වර්තමාන කාලය පුදහි, අනාගත කාලය පුදන්නෙහි. එහිම බහුවචනය ගත්තොත් තොපි පිදීහු, පිදුවෙහු. වර්තමාන කාලය පුදහු, අනාගත කාලය පුදන්නෙහු. තැන් ප්‍රථම පුරුෂය ගැන බලමු. එහිදී ඔහු පිදීය, පිදුවේය. වර්තමාන කාලය පුදයි, අනාගත කාලය පුදන්නේය. එහිදී ස්ත්‍රීවාචී පදයක් උක්ත වුණාම ඈ කියලා පිදුවාය යනුවෙන් අතීත කාලයේදීත්, වර්තමාන කාලයේදී පුදයි යනුවෙනුත්, අනාගත කාලයේදී පුදන්නීය යනුවෙනුත් යෙදෙනවා. එහිම ඔව්හු යන බහුවචන උක්තය සමග පිදූහ, පිදුවෝය. එහිම වර්තමාන කාලය පුදති, පුදන්නෝය යනුවෙන් යෙදෙනවා දැකිය හැකි. මෙලෙස අනාගත කාල ක්‍රියාරූපයක් දක්වා ඇත්තත් සිංහලයේ එවැනි ක්‍රියාරූප විශේෂයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉහත දක්වා ඇති පුදන්නෙමි, පුදන්නෙමු, පුදන්නෙහි, පුදන්නහු, පුදන්නේය, පුදන්නීය, පුදන්නෝය යන ක්‍රියාපද නූතන සිංහලයේ යෙදෙන්නේ කෘදන්ත ක්‍රියා ලෙස, නැතහොත් නාම ක්‍රියා ලෙස. ඒ අනුව නූතන සිංහලයේ අනාගත කාලයේ හැඟවීමට නම් අනාගත කාලවාචී පදයක් යෙදිය යුතු වෙනවා. උදාහරණයක් ගැන බලමු. උපාසකයා හෙට මල් පුදයි, පුදන්නේ යනුවෙන් යොදන්න පුළුවන්. උපාසිකාව හෙට මල් පුදයි, පුදන්නීය යනුවෙන්. ඒ අනුව සිංහලයේ ඇත්තේ අතීත සහ අනතීත කාල දෙක පමණයි. වචන භේදය ක්‍රියාපදවල සංඛ්‍යා භේදය ලෙස දක්වන්නේද වචන භේදයයි. සියලු ක්‍රියාපදවල ඒක වචන හා බහුවචන යනුවෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. නටමි, නටන්නෙමි ඒක වචන. නටමු, නටන්නෙමු බහුවචන. කරහි, කරන්නෙහි ඒක වචන. කරහු, කරන්නෙහු බහුවචන. බලයි, බලන්නේය, බලන්නීය ඒක වචන. බලති, බලන්නෝය බහුවචන. නැටීය, නැටුවේය, නැටුවාය ඒක වචන. නැටූහ, නැටුවෝය බහුවචන. පුරුෂ භේදය. වාක්‍යයක ආඛ්‍යාතය හෙවත් අවසාන ක්‍රියාව ශුද්ධ ආඛ්‍යාත හෝ කෘදන්ත ආඛ්‍යාත වශයෙන් යෙදුවත් පුරුෂ භේදය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. උදාහරණ: උත්තම පුරුෂේ අනතීත කාලයේ මම පොත බලමි, නැතහොත් බලන්නෙමි. අතීත කාලය බැලීමි, බැලුවෙමි. එහිම බහුවචනය අපි පොත බලමු, බලන්නෙමු. අතීත කාලය බැලීමු, බැලුවෙමු. මධ්‍යම පුරුෂය තෝ තී යන උත්තපද. පොත බලහි, බලන්නෙහි අනතීතය. අතීතය බැලීහි, බැලුවෙහි. මධ්‍යම පුරුෂ බහුවචනය තොපි පොත බලහු, බලන්නෙහු. අතීත කාලය බැලීහු, බැලුවෙහු. ප්‍රථම පුරුෂය ළමයා පොත බලයි, බලන්නේය, බැලුවේය. ඈ පොත බලයි, බලන්නීය, බැලුවාය. ළමයි ඔව්හු, ළමයි නැතහොත් ඔව්හු. පොත් බලති, බලන්නෝය, බැලූහ, බැලුවෝය. කාරක භේදය. ක්‍රියාපද කාරක වශයෙන් ප්‍රභේද තුනක් තියෙනවා. එක කර්තෘ කාරක, දෙක කර්ම කාරක, තුන භාව කාරක. කර්තෘ කාරක කිසියම් වාක්‍යයක කර්තෘ උක්ත වේ නම් එම වාක්‍ය කර්තෘ කාරක වේ. මම ගමට යමි. මෙම වාක්‍යෙහි යමි යනු මෙහි අවසාන ක්‍රියාව. මේ සරල වාක්‍යයක් යමි යන ක්‍රියාපදයෙන් කියවෙන නැතහොත් උක්තවන පදය වන්නේ මම යන පදය. මෙම ගමට යෑමේ ක්‍රියාව කරන තැනැත්තා වෙන්නේ මම. එවිට මම යනු කර්තෘ පදය හැටියට සැලකිය හැක්කේ යමි ගමට යෑමේ ක්‍රියාව කරන තැනැත්තා නිසා. එනිසා මෙහි උක්ත වී ඇති නැත්තං ආඛ්‍යාතයෙන් කියවී ඇත්තේ මම යන උක්ත පදය. එනිසා එය හඳුන්වන්නේ කර්තෘ පදය ලෙස. එනිසා ඒ වාක්‍ය කර්තෘකාරක වෙනවා. එහිම අපි ගතහොත් බහුවචනය අපි සෙල්ලම් කරමු. මේ වාක්‍යයේ ආඛ්‍යාත පදය කරමු. එතකොට ඒ ආඛ්‍යාත පදයෙන් කියවෙන සෙල්ලම් කරමු කියන අසද්දි කියවෙන පදය තමයි අපි. අපි කියන පදය මේ ක්‍රියාව කරන තැනත් හැඟි වෙනවා. ඒ නිසා එය හඳුන්වනවා අපි කර්තෘ පදය ලෙස. එසේනම් මෙහිද උක්ත වී ඇත්තේ කර්තෘ පදය බැවින් මෙයද කර්තෘකාරක වාක්‍යයක්. කර්මකාරක කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් කර්මය උක්ත වේ නම් ඉබඳු වාක්‍ය කර්මකාරක වාක්‍ය වෙනවා. වාක්‍යවල කර්තෘ අනුක්ත වෙනවා. කර්මකාරක වාක්‍යවල කර්මකාරක වාක්‍යවල යෙදෙන්නේ සකර්මක ක්‍රියාපද පමණයි. කර්මකාරක ආඛ්‍යාත පදය ඉබේ සිදුවන බවක් හැඟවෙනවා. ඒ අනුව පළවෙනි පියවර උක්ත කර්තෘ පදය අනුක්ත වෙනවා. කර්මකාරක වාක්‍යවල අනුක්ත කර්මපදය උක්ත වෙනවා. කර්මකාරක වාක්‍යවල අවසාන ක්‍රියාව ලෙස කෘදන්තයකට පරව නැත්තම් පසුව ලබ හෝ ලද යන්නෙන් සැකසුණු ක්‍රියාපද යෙදී කර්මකාරක අර්ථ ගන්නවා. පළමුව අපි බලමු ලබ ලද පද නොයෙදී කර්මකාරක වාක්‍යයක් සකස් කරගන්න ආකාරය. උදාහරණ නලංගනන් විසින් නැටුමක් නැටෙයි. සේවිකාවන් විසින් දරුවෝ බැලෙති. මෙම වාක්‍ය දෙකම කර්මකාරක වාක්‍ය. නලංගනන් සේවිකාවන් යන පද අනුක්තයි. ඉන් අනතුරුව විසින් යන නිපාත පදය යෙදී කර්තෘකාරක වාක්‍යයේ අනුක්ත පදය උක්ත වෙලා තියෙනවා. නැටුමක් දරුවෝ යනුවෙන්. නැටෙයි බැලති යනුවෙන් කර්මකාරක වාක්‍ය අතේ යෙදිලා තියෙනවා. දෙවනුව ලබ ලද පද යෙදී කොහොමද කර්මකාරක වාක්‍යයක් ගොඩනැගෙන්නේ? නලංගනන් විසින් නැටුමක් නටනු ලබයි. නටනු ලැබේ. සේවිකාවන් විසින් දරුවෝ බලනු ලබති. බලනු ලබන්නෝය. මේ ආදී වශයෙන් ලබ ලද පද යෙදිලා කර්මකාරක වාක්‍ය සකස් වෙනවා. ඒ අතීත කාලයේදී. නලංගනන් විසින් නැටුමක් නටන ලදි. නටන ලද්දේය. සේවිකාවන් විසින් දරුවෝ බලනු ලැබූහ. බලනු ලැබුවෝය. මෙහිදී අපට පෙන් ලක්ෂණයක් තමයි ලබ ධාතුව අනතීතයේදීත් ලද ධාතුව අතීත කාලයේදීත් යෙදෙන ආකාරය. භාවකාරක ක්‍රියා. කිසියම් වාක්‍යයක ආඛ්‍යාතයකින් ක්‍රියා මාත්‍රය උක්ත වේ නම් එය භාවකාරක ආඛ්‍යාත වේ. මට නැටිනි, නැටේ, නැටෙන්නේය. අපට නැටිනි, නැටේ, නැටෙන්නේය ආදී වශයෙන්. ක්‍රියා ප්‍රභේද. ක්‍රියාපද මූලික වශයෙන් ප්‍රභේද දෙකක් යටතේ හඳුනාගත හැකි. එක අවසාන ක්‍රියා. දෙක අනවසාන ක්‍රියා. අවසාන ක්‍රියා. අවසාන ක්‍රියා ප්‍රභේද කීපයකි. ශුද්ධ ක්‍රියා. දෙක නාම ක්‍රියා නැතහොත් කෘදන්ත ක්‍රියා. තුන ආශිර්වාද ක්‍රියා. හතර විධික්‍රියා. පහ ප්‍රයෝජ ක්‍රියා. ශුද්ධ ක්‍රියා. ලිංග භේදයකින් තොරව වාක්‍යයක අවසාන ක්‍රියා ලෙස යෙදෙන ක්‍රියා විශේෂය ශුද්ධ ක්‍රියා වෙනවා. ධාතු ප්‍රකෘතියකට ආඛ්‍යාත ප්‍රත්‍යක් එක්වීමෙන් ශුද්ධ ක්‍රියා හැදෙනවා. ගය යන ක්‍රියාමූලය එකතු කිරීම මි ගයමි. ගය එකතු කිරීම මු ගයමු. ගය කියන ක්‍රියාමූලය එකතු කිරීම හි ගයහි. ගය එකතු කිරීම හු ගයහු. ගය කියන ක්‍රියාමූලය එකතු කිරීම ඊ ගයයි. ගය එකතු කිරීම ති ගයති. මල්ලි මල් කඩයි නැතහොත් කැඩීය. නංගි මල් කඩයි නැතහොත් කැඩීය. මෙහි උක්ත රූපය පුරුෂලිංගවද ස්ත්‍රීලිංගවද එකම ආඛ්‍යාතයේදී තිබෙන බව පේනවා. නාම ක්‍රියා එහෙම නැත්නම් කෘදන්ත ක්‍රියා වාක්‍යයක අවසාන ක්‍රියාව ලෙස ශුද්ධ ක්‍රියාව හැරුණු විට නාම ක්‍රියාද යෙදෙනවා. මෙහි ලක්ෂණය වෙන්නේ ලිංග භේදය අනුව ආඛ්‍යාත පදය යෙදීම. මල්ලි මල් කඩන්නේය කැඩුවේය. නංගි මල් කඩන්නේය කැඩුවාය. ඒ අනුව බැලුවහම අපට පේනවා කෘදන්ත ක්‍රියා යෙදෙනකොට ලිංග භේදය සලකන බව. ඊළඟට ආශිර්වාද ක්‍රියා. කිසියම් ආශිර්වාදයක් හෝ ප්‍රාර්ථනයක් හඟවන ක්‍රියාපද ආශිර්වාද ක්‍රියා ලෙස හැඳින්විය හැකි. යම් ආශිර්වාදයක් හෝ ප්‍රාර්ථනයක් අනාගතයේදී ඉටුවන බැවින් මෙම ක්‍රියාපද අනාගත කාලය හා පමණක් සම්බන්ධ වෙනවා. ආශිර්වාද ක්‍රියා සෑදෙන්නේ පුරුෂත්‍රයට අයත් අනතීත කාල ක්‍රියාරූපයට පසුව වා ප්‍රත්‍ය එක්වීමෙන්. උදාහරණ මම නිදුක් වෙම්වා, තොපි නිදුක් වෙහුවා, අපි නිදුක් වෙමුවා, ඔහු නිදුක් වේවා, තෝ නිදුක් වෙහිවා, ඔහු නිදුක් වෙත්වා. විධික්‍රියා යම් විධානයක් නියෝගයක් පළකිරීම සඳහා යොදනු ලබන ක්‍රියාව විධික්‍රියා හෙවත් විධානාඛ්‍යාත වෙනවා. විධානය ආදරාර්ථයේ හෝ අනාදරාර්ථයේ යෙදී හැකි. මෙම ක්‍රියාපදවල කාලභේදයක් දක්නට ලැබෙන්නේ නැහැ. මධ්‍යම පුරුෂයේ පමණක් යෙදීම විශේෂ ලක්ෂණයක්. නරඹ යනෙන වෙළඳුන් ඔරු පාරුවෙනි. මෙහි නරඹන්න නරඹ යන්න විධික්‍රියාවක්. කරව පියාසර සකි කොන්ත ගන්තොටින් කරන්න. කරව එය විධික්‍රියාවක්, අනකිරීමක්, විධානයක්. මා කී ලෙස වැඩ කරනු මෙහි කරනු. මට ඇත්ත කියාපිය මෙහි කියාපිය, අනකිරීමක්. ගුරු දේවේනි මාහට සමාවනු මැනවි. සාදුකාරදී ඔරුවක නැගී වරෙන් නැගී වරෙන් මෙහි විධානයක්, විධික්‍රියාවක්. ප්‍රයෝජක්‍රියා යම්කිසි කෙනෙකු ලවා කරවනු ලබන ක්‍රියාව ප්‍රෝජ්ජක්‍රියා ලෙස හැඳින්වෙනවා. අම්මා දරුවා ලවා පාඩම් කරවයි. මෙම වාක්‍යයෙහි අවසාන ක්‍රියාව කරවයි යන්න වේ. ඒ ක්‍රියාව හා සම්බන්ධ වන කර්තෘවරු දෙදෙනෙක්. පාඩම් කිරීම සඳහා දරුවා මෙහෙවන්නේ අම්මානි. ක්‍රියාවේ යෙදෙන්නේ දරුවා. මේ අනුව මෙහි අම්මා යනු ප්‍රයෝජක කර්තෘයි. දරුවා යනු ප්‍රයෝජ්‍ය කර්තෘයි. උදාහරණ මම පුතා ලවා කවි කියවමි. අපි මිනිසුන් ලවා වැඩ කරවමු. ඔහු නංගී ලවා මල් කඩවයි. ඔහු තරුණයන් ලවා පාර සාදවයි. ප්‍රෝචක්‍රියා යෙදෙන විට අකර්මක ධාතු සකර්මක වෙනවා. ඒ වගේම සකර්මක ධාතු බහුකර්ම බවටත් පත්වෙනවා. එය විශේෂ ලක්ෂණයක්. අනවසාන ක්‍රියා අවසාන ක්‍රියාපද පුරුෂ, කාල, වචන ආදී වශයෙන් විවිධ ස්වරූප බවට පත් කළ හැකිවද එසේ පත් කළ නොහැකි ක්‍රියාපද විශේෂයක්ද වෙනවා. එම ක්‍රියාපද වාක්‍යයක අවසාන ක්‍රියාපද ලෙස නොයෙදෙනවා. අවසාන ක්‍රියාපද ලෙස නොයෙදෙනවා. ඒවා අනවසාන ක්‍රියාපද ලෙස හඳුන්වනවා. මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා, මිශ්‍ර ක්‍රියා. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාව හා එකට එක්ව තවත් ක්‍රියාවක් සිදුවේ නම් එය මිශ්‍ර ක්‍රියාවක්. දරුවෝ දුවමින් ක්‍රීඩා කරති. මේ වාක්‍යයේ අවසාන ක්‍රියාව කරති යන්නයි. එම ක්‍රියාව සමග දිවීමේ ක්‍රියාවද සිදුවෙනවා. එනිසා දුවමින් යන ක්‍රියාව මිශ්‍ර ක්‍රියාවක් වෙනවා. මිශ්‍ර ක්‍රියාව සෑදෙන්නේ ධාතු ප්‍රකෘතියකට පසුව මින්, මින, මිනි යන ප්‍රත්‍යක්වීමෙන්. පූර්ව ක්‍රියා අවසාන ක්‍රියාවට පෙර සිදු හෝ සිදු කරන ලද ක්‍රියා පූර්ව ක්‍රියා වෙනවා. ගායකයෝ වේදිකාවට පිවිස ගී ගැයූහ. මෙම වාක්‍යයේ ගැයූහ යන අවසාන ක්‍රියාවට පූර්වයෙන් කරන ලද ක්‍රියාව පිවිස යන්නයි. පිවිස යනු පූර්ව ක්‍රියාවකි. අම්මා බත් පිස නාන්නට ගියාය. ගොවියා වැඩ කර ගෙදර ගියේය. මෙහි පිස කර පූර්ව ක්‍රියා වෙනවා. අසම්භාව්‍ය ක්‍රියා යම්කිසි ක්‍රියාවකින් කාලාර්ථය හෝ අවිනිශ්චිතාර්ථයක් හැඟවේ නම් එවැනි ක්‍රියා අසම්භාව්‍ය ක්‍රියා ලෙස හඳුන්වන්න පුළුවන්. මේවා ක්‍රියාපද ගන්නා ආකාරය අනුව කොටස් දෙකක් වෙනවා. එක කාලාර්ථය අසම්භාව ක්‍රියා. දෙක අනියමාර්ථය අසම්භාව ක්‍රියා. කාලාර්ථය අසම්භාව ක්‍රියා. ක්‍රියාපදයක කාලය පිළිබඳ අරුතක් හැඟවේ නම් එවැනි ක්‍රියා කාලාර්ථයේ අසම්භාව ක්‍රියා ලෙස හඳුන්වන්න පුළුවන්. හිරු බැස යද්දී නෙළුම් මල් පරවේ. ඔවුන් වයද්දී නළුවෝ නැටූහ. මේ වාක්‍යවල යද්දී නටද්දී යන පදවල කාලය හැඟවෙනවා. ඒ නිසා ඒවා කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා වෙනවා. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. ක්‍රියාවෙහි නිශ්චිත බවක් නොවේ නම් එය අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා වෙනවා. හෙට වැස්සොත් කුඹුර වපුරමි. මා ගියොත් ඔහුත් යයි. පළමු වාක්‍යයේ වැපිරීම සිදුවන්නේ වැස්සොත් පමණි. දෙවන වාක්‍යයේ යාමේ ක්‍රියාව සිදුවන්නේ මා ගියොත් පමණි. එනිසා වැස්සොත් ගියොත් යන පද අනියමාර්ථ අසම්භාව ක්‍රියා වෙනවා. මේ සම්බන්ධ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඔබට ලබා දී ඇති නිබන්ධනයේ පාඩමට අදාළ අභ්‍යාස සම්පූර්ණ කරන්න. ඉතින් දරුවනේ, මේ ආකාරයට ක්‍රියාපද හා ක්‍රියා ප්‍රභේද පිළිබඳ ඔබට වැටහීමක් ඇතිවන්නට ඇතැයි සිතනවා. අදත් රුහුණු ගුරුගෙදර ගුවන් විදුලියට මෙම පාඩම ඉදිරිපත් කළ මාතර අධ්‍යාපන කලාපයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුපදේශක රංජිත් ජයනෙත්ති. ඔබ සැමට ස්තුතියි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.